සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කම්මටහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්ම කම්මටහන් සුද්ධ කිරීමේ වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ගෞරවපූර්වකව දෙපා නැමද ආරාධනා කරමි. සාදු සාදු සාදු.
හොඳයි, හරි. ස්වාමීන් වහන්සේ මට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳ, හරි.
සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්ස, විතක්ක සිතේ ඇතිවන සිතුවිලි නම් ප්‍රපංච ඒවායේ දිගුවක්ද? විතක්ක හා ප්‍රපංචවල ඇති වෙනස තෝරා දෙනමින් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට මේ ලියපු කෙනා මේ සභාවේ ඉන්නවද කියලා දැනගන්න කැමතියි අපි.
ඉන්නවා ස්වාමීන් වහන්ස.
ආයාට පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න, මේ අන්මියුට් කරන්න.
ස්වාමීන් වහන්ස.
ඔව්.
මම හිතන්නේ මේ එයා
අන්මියුට් කරන්න දෙන්න ඕනේ ඔප්ෂන් එක. කවුද කියලා කිව්වනම්? අන්න නිරෝෂ් ඉන්නවා. අත ඉස්සවනම්.
ස්වාමීන් වහන්ස.
ඇහෙන්නේ නැහැ අපිට කියන එක ඔය.
එයා අන්මියුට් කරගන්න ඕනද?
නෑ, ඒක තමයි. කවුද කියලා හරි අත ඉස්සුවනම් හරි අපිට ඔප්ෂන් එක දෙන්න පුළුවන් අන්මියුට් කරන්න නේ.
එයාට කෝල් එකක් දෙන්න විවාගට ස්වාමීන් වහන්ස.
ඒ කියන්නේ මෙතන නැද්ද?
මේකේ
ආ නෑ කියලා කියමුකෝ අපි. එහෙනම් එයාට කියන්න මේ වார்த்தාව හොඳයි, මේ මොකද්ද ප්‍රශ්න ඇහිම හොඳයි. ඒ වුණාට මෙන්න මේ කියන විතක්ක කතාවයි පපංච කතාවයි තම තමුන් එතන භාවනාවේදී අත්දකින්නේ මොන ආකාරයෙන්ද? මේක තමයි මම කියන විතක්කේ, මේක තමයි මම කියන පපංචය කියලා. අන්න ඒක පිළිබඳ යම්කිසි ප්‍රායෝගිකව තමුන්ගේ අත්දැකීමත් එක්ක භාවනා අත්දැකීමක් ලියලවන්න කියන්නේ.
එහෙමයි.
ඒකට තවදුරටත් සාකච්ඡා කර හැකි. නැත්නම් ඉතින් ওই ප්‍රශ්න කොතෙකුත් අපි කතාබහ කරලා තියෙනවානේ.
එහෙමයි.
මේ භාවනාවක් කරන කෙනෙක්ගේ මූලිකම දේවල් ටික මේ යම්කිසි දෙයකට අවධානයක් යොමු කරනවා. සක්මන් කරනවා. මේ ඇවිදින විවේකෙන් ඇවිදින බව දැනගන්න උත්සාහ ගන්නවා. වාඩි වෙලා ඉන්නා විවේකෙන් ඒ බව දැනගන්න උත්සාහ ගන්නවා. අන්න ඒකට අවධානයක් යොමු කරනවා. එතකොට කොහොමද වාඩි වෙලා ඉන්න බව දැනෙන්නේ? අන්න එතකොට දැනෙනවා හුස්මක් වැටෙනවා. එතකොට දැනෙනවා සක්මනක වැලි පෑගෙනවා. ඔන්න ඒ මූලිකම ක්‍රියාවලිය අපි කියනවා බලනවා, බැලුවහම පේනවා. අන්න සක්මනට අවධානයක් යොමු කරනවා, එල්ල කරනවා, ඉලක්ක කරනවා. එතකොට සක්මනේ විස්තර දරතුරු පේනවා. ඔන්න ඔය කියන දේ මත පදනම් වෙලා තමයි මූලිකම භාවනාවක් අපි කියන්නේ පුහුණුවක් සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ කියන සංකල්ප මේ වචන කොහොමද ප්‍රායෝගිකව තමන් අත්දකින්නේ කියන එක යම් කිසි විදියක විමසලා ඒක තමන්ගේ වார்த்தාවට ඇතුළත් කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. අපි එයාට දැනුම් දෙන්න ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස චැට් එකකට එකක් ඇවිල්ලා තියෙනවා.
හරි. අන්න නිරෝෂ තටම තටම ඉඳලා දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා.
ඒමයි ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 29යි. මම දැන් මෙතන ලෙස සක්මන පටන් ගත් විට සීමා නැති අවටහා පැතිරෙනු නිහඬ බව අත්දකි. කිසිත් අරමුණු නොකර ඇවිදි. ටිකෙන් ඈතුන බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් අරමුණු වී නැවත නිරායාසයෙන් නිහඬ බවට යයි. මෙය සක්මන පුරා වරින් වර සිදුවේ. සක්මනේ වේගය අඩුවේ. කකුල්වල බරගතියක් දැනේ. නිහඬ භවයේ කාලය වැඩි වේ. සක්මන කෙමෙන් වේගය අඩු වී එකතන කැරකෙන්නාක් මෙනි. පර්යංක භාවනාව. ආනාපානේ මූලික කමඨහනයි. හුස්ම බැලීමක් නැත. නිහඬ බව අත්දකි. පසුව වරින් වර ඈතින් බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් අරමුණු වී නිහඬ බවට යයි. නිහඬ බව අත්දකින කාලයේ නිරායාසයෙන් වැඩි වී නිහඬ භවයේ සිටි. සිතුවිල්ලක් බලෙන් ගෙනවිත් දැම්මද මුල් අකුරෙන්ම බොදවේ. ඉදිනෙදා සතිමත් බව. නිහඬ බව පසුබිම්ව සිදුවන සිදුවීම් පෙළක් ලෙස ඉදිනෙදා කටයුතු සිදුවේ. නිරායාසයෙන් නිහඬ බව අත්දකින කාලේ වැඩි වේ. වරින් වර බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් අරමුණු වී නිහඬ බවට යයි. වරක එලෙස සිතුවිලි බොඳ වුණද ඒයට අවධානයක් නැත. එකවර දැඩි එපාවීමක් වරින්වර අත්දැකි. එවිට කරමින් සිටින දේද එපාවේ. සක්මන පර්යංකය කරන විට ඒ එපාවීම අත්දැක නැත. එපාවුණ විට සක්මනේ යෙදීම එම එපාවීම් ස්වභාවය යන්තරමක් අඩු කරයි. නැතිනම් එම එපාවීම් ස්වභාවේ ඔහේ තිබෙන්ට හැර අනෙකුත් කටයුතු කෙරේ. ස්වාමීන් වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඒ අත්දැකීම හොඳයි. මෙතන ඉන්න පිරිසටත් මේ ආදර්ශමත්. මෙතන ඉන්න පිරිසටත් අහන්න වටිනවා. එතකොට ඔතන දැන් ওই විදිහේ භාවනාවක් පුරු වෙනකොට ওই විදිහේ කාලයක් භාවනාවක් වැඩපු කෙනෙක්ට එකම දෙයයි අවශ්‍ය. මොකක්ද අවශ්‍ය? ඔය යන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක්. විශ්වාසය තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. විශ්වාසය තියනවා නම් ගැටලුවක් නැහැ. ඔය වෙන විදිහ නිවැරදි. වෙන්න ඕනේ විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඒ වார்த்தාව ලියවෙන විදිහෙන් අපිට විශ්වාසය පිළිබඳ ගැටලුවක් නැත්නම් ප්‍රශ්නකාරී ස්වභාවයක්, සැක සංකා ස්වභාවයක් පෙනෙන්නේ නැහැ. මේක හොඳ සලකුණක්. මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. වැඩේට අපි කියන්නේ නිකන් පින් තියනවා කියලා නැත්නම් පාරමි පිළිලා තියනවා කියන්නේ හොඳ සලකුණක්. එහෙම නැත්නම් ඔය ටික මතු කරගෙන නොයේකුත් ප්‍රශ්න අහන්න පුළුවන්. අරක කොහොමද, මේක කොහොමද, ඇයි මේ බොඳ වෙන්නේ, මොකද මේ කම්මැලිකම කිය. ඔය විදිහට নানা ප්‍රකාර ප්‍රශ්න කන්දරාවක් හදා ගන්නවා. මොකක්ද දන්න අවිශ්වාස ගතිය තමයි තියෙන්නේ. නිවන ලැබුණත් දුන්නත් ගෙනහල්ලා බාර ගන්න කැමති නැහැ. මේ වගේ එකක් මට ලැබෙන්න හොඳයිද, මං වගේ පාප මේ පාපියෙක්ට, එහෙම නැත්නම් මම මෙච්චර මේ වැඩ කරගෙන ඉන්න කෙනාට නිවන් ගන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදිහට මොන මොනවාදෝ ටිකක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ කියන විශ්වාසෙ. ඒ විශ්වාසෙ විශ්වාසෙන් කරගෙන යනවා නම් ඕකම තමයි මාර්ගය. ඕකම තමයි ක්‍රමය. භාග්‍යතුන් වහන්සේ කියනවා මේක නිකන් මේ බිඳෙන ස්වභාවයක් ඇති ලෝකයක්, බොඳ වෙන ස්වභාවයක් ඇති ලෝකයක් කියලා මේ ප්‍රකාශ කරනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් බිඳෙන ස්වභාවයක් ඇතිනම්, බොඳ වෙන ස්වභාවයක් ඇතිනම් ඇයි මෙච්චර කාල අපිට නොපෙනුනේ කියලා. නොපෙනෙන එකම හේතුව නොබලපු එක. බැලුවා නම් බලන එක බොඳ වෙනවා. බලනවා කියන අර්ථය තියෙන්නේ මේකට ගිහිල්ලා වැදගෙන මේ ඒක අපි කියන්නේ ඒක තමුන්ගේ ලෝකෙ කරගෙන ඒකේ ආස්වාද විඳින එක නෙමෙයි. මේ වෙනුවට අන්න මේකේ මේ මොකද්ද මේ ස්වභාවය කියලා අර කියන්නේ third person view එකකින් බැලුවා නම් අන්නේ බැලු එක බොඳ වෙනවා. ඒ ශක්තිය වර්ධනය වෙලා එන්නත් ටික දවසක් ටික කාලයක් යනවා. ඒක පාරට එන්නේ නැහැ. අන්න මේ කොහොමද මම මේ තුන් වෙන්නේක් විදිහට නිරීක්ෂකෙක් විදිහට මේක දිහා බලන්නේ. කොහොමද මේ සතිමත් බැල්මකින් මේක දිහා බලන්නේ කියන ක්‍රමවේද ගැළපිලා එන්න එපැයි. ඒ පුහුණුව ගැළපිලා එන්න එපැයි. අන්න ඒ බැල්මට කිසිම දෙයක් ලොකු නැහැ. කිසිම දෙයක් ලොකු නැහැ. අර විදිහට බලෙන් ගෙනහල්ලා තියලා බලන්න. ඒකත් බොඳ වෙනවා. කුණු කන්දලක් මේක ගෙනහලා තියලා බලන්න. මේකත් බොඳ වෙනවා. හොඳ කාපු බීපු සිදුවීමක් මතකයක් ගෙනහලා තියලා බලන්න. ඒකත් බොඳ වෙනවා. අන්න ඔය බොඳ වෙන ස්වභාවය ඇති ලෝකයක්. එහෙම නැත්නම් බිඳෙන ස්වභාවය ඇති ලෝකයක් තමයි මේක කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතන මෙච්චර කල් බිඳෙන බව නොපෙනුනේයි. අන්න එකම හේතුවයි තියෙන්නේ, නොබලපු නිසා. හරියාකාරව බැලුවේ නැහැ. විස්තර සහිතව බැලුවේ නැහැ. හොඳට ඇස්සැරලා බැලුවේ නැහැ. ඔන්න දැන් ටික ටික ඇස්සැරලා බලනවා. බලනකොට පේනවා බැලුවත බොඳ වෙනවා. බැලුවත බිඳෙනවා. ඒක එතකොට හොඳ සලකුණක් තමුන්ගේ මේ කරන වැඩේ අන්න Java කැවෙන බවට. ඉතින් Java කැවෙනකොට, බිඳෙනකොට, බොඳ වෙනකොට මොකද ඊළඟ ප්‍රතිඵලය? ඊළඟ ප්‍රතිඵලය තමයි මහා නිකන් මුස්පේන්තුවක් එනවා. මහා නිකන් මුස්පේන්තු ගතියක් තමයි තියෙන්නේ. මුකුත් කරන්න හිතෙන්නේ නැහැ, නොකර ඉන්න හිතෙන්නේ නැහැ. වැඩකුත් නැහැ, නැත්තේත් නැහැ. භාවනාවක් නොකරනවත් නෙමෙයි, කරනවත් නෙමෙයි. අන්න අර වගේ ගතියක් තමයි එන්නේ. අර කියන්නේ නිකන් පත්තෝල. නිකන් කෙල්ලෙනුත් නැහැ, ඇදත් නැහැ, රසත් නැහැ, නැත්තේත් නැහැ. කාලත් බෑ, නොකත් බෑ වගේ. ඔන්න ඒ වගේ ගතියක්. ඔන්න ඒ ගතියක් එනවා. ඒක ගැන තමයි ඔය නැවත නැවත කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක බාර ගන්න ස්වභාවයෙන් ඉන්නේ. එතකොට කෙනෙක් කියනවා අපි කොහොමද මේ වැඩ කටයුතු කරගන්නේ, මේ රැකී රක්ෂාවලට යන්නේ, මේ දරුවෝ ලොකු මහත් කරන්නේ කියලා. මේ කම්මැලිකමත් එක්ක මේ මුස්පේන්තු ගතියත් එක්ක මොකද අර වෙනදා තිබුණ ඩ්‍රයිව් එක නෑ කියලා තමයි හිතෙන්නේ. කෙලෙස්නේ කෙලෙස්නේ පුවල් අපිට කෙලෙස් තමයි ඉන්ධන. එතකොට ඒක පොඩ්ඩක් හැමේ වෙච්ච ගමන් ඔන්න තේරෙනවා වෙනදාක වැඩ මෙච්චරක් කරා දැන් කරගන්න බෑ, වෙනදා මෙහෙම මෙහෙම වැඩ කරා දැන් කරගන්න බෑ කියලා ඔන්න ඔය විදිහේ චෝදනාවක් නගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අපි දෙන්නේ එකම උපදෙසයි, ඕක නැවත නැවත කරන්න. නැවත නැවත කරනකොට අන්න ඔය මුස්පේන්තු ගතිය හරහා එහෙම නැත්නම් ඔය මූසල ගතිය හරහා ගිහිල්ලා යම් කිසි විදිහක අර කලින්ට වැඩිය හොඳට අපි කියන්නේ කොහොමද ඵලදායීව එනර්ජි එෆිෂන්ට්ව වැඩ කරගන්න පුළුවන් ශක්තියක් මතුවෙලා එනවා. දැන් අර ඉස්සර තරම් ඉන්ධන පුච්චන දෙයක් නැහැ, බොහොම සුළු ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරගන්න පුළුවන්. ඒක ඉතින් සමබර වෙන්න එහෙම නැත්නම් ඒක පත්තියන් වෙන්න ටික කාලයක් යනවා. අන්න ඔයක බාරගෙන ඕක බාර ගන්නා සුළුව පුළුවන් විදිහට කරගෙන යන්න. ටිකෙන් ටික කරගෙන යනකොට මාස කීපයක් යනකොට තේරෙනවා අන්න ඒක දැන් අන්න ස්වභාවික වෙනවා. මේ තුල කොහොමද මම අවශ්‍ය දේවල් කරගන්නේ කියන ශක්තිය මතුවෙලා එනවා. අන්න ඒ විදිහේ දෙයක් අර ග්‍රැවිටි වල වැඩ කරන තරම් ගුරුත්වය තුල වැඩ කරන තරම් මහා ඉන්ධන දහනයක් ඕනේ නැහැ. අභ්‍යවකාශී. නමුත් ඉතින් අර මුල ඉන්ධන දහනය කළානේ අභ්‍යවකාශයට යන්නේ. පොළොව හොල්ලගෙන දුමාරි පිට කරගෙන ගිහිල්ලා අන්න රොකට් දැවි දැවි ගිහිල්ලා දැන් කාලේ ඔය ඊලාන් මස්ගේ රොකට් නන් නෙමෙයි මං කියන්නේ. ඉස්සර තියුණේවා එකක් පුච්ච 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 පුච්චනේ යන්නේ, පුච්චනවා හලනවා පුච්චනවා හලනවා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්න අභ්‍යවකාශයට ගියාට පස්සේ බොහොම සුළු ඉන්ධන ප්‍රමාණයයි අවශ්‍ය. පොඩි ඉන්ධන ප්‍රමාණයකින් එනර්ජි එෆිෂන් රෙසිස්ටන්ස් එක අඩුයි, ඝර්ෂණය අඩුයි, පොඩි ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරන්න පුළුවන්. ඔය ජේම්ස් වෙබ් එහෙම අවුරුදු 10කට ඉන්ධන තියනලු මේ පොඩි ප්‍රමාණයක්. අවුරුදු 10ක් ඔපරේට් කරන්න පුළුවන් මොකක් නිසාද? අන්න අර එනර්ජි එෆිෂන්ට්. ඉතින් එන්නේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඔය මූසල ගතිය, ඔය මුස්පේන්තු ගතිය බාරගෙන මේක තමයි මේ භාවනාවෙන් ලැබਿੱත් ප්‍රතිඵලය කියලා කරගෙන යන්න. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොන්සිට බොහොම පිං. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන ප්‍රශ්න නම් ඉපමණයි.
ඊමේල් එකකටත් ඇවිල්ලා තිබුණා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. ඒතර මේ පැත්තෙන් අපිට නැහැ. එහෙමනම් අපිට කාටවත් ප්‍රශ්න නැත්නම් අත උස්සලා නැති නිසා තව ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ අරගෙන අත උස්සලා ප්‍රශ්න අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන්. එහෙම නැත්නම් අපිට දෙවෙනි භාගයට අපිට යන්න පුළුවන්. හොඳයි, කාටවත් ප්‍රශ්න නැහැ වගේ අද. එම නිසා අපිට දෙවනි භාගයේ ධර්මදේශනාවලිය සඳහා යෑමට අවසරයි ස්වාමීන් වහන්සේ. එමනම් ඔබ වහන්සේගේ දෙපා නැමැතිව මම නැවත වතාවක් ආරාධනා කරනවා අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන මානේන මත්තාසේ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන් පින්නතුනි, අපේ මේ සංසාර ගමන, එහෙම නැත්නම් මේ සත්‍යයන්ගේ සංසාර ගමනට හේතුව විදියට අපිට පෙන්වන්න පුළුවන් යම් කිසි විදියක ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොනවද ප්‍රමුඛතා? මොනවටද මං කාලය වැය කරන්න ඕනේ? කොයි විදියේ දේවල් වලද මම යෙදෙන්න ඕනේ කියන දේ තේරුම් අරගෙන නැහැ. ඒක නිසාම අන්න වැරදි තැන බර තියෙනවා. වැරදි ප්‍රමුඛතා ඇති කර ගන්නවා. අන්න ඒ වැරදි ප්‍රමුඛතා නිසාම, වැරදි තැන බර තැවීම නිසාම අන්න මොකද වෙන්නේ? යම් කිසි විදියක සංසාර ගමනක් වරද්ද ගන්නවා. නැවත නැවත වරද්ද ගන්නවා. නැවත නැවත කළ යුත්ත කරන්නේ නැහැ, වෙන දේවල් කරනවා. මොන ඕක තමයි පැහැදිලිව තියෙන අවුල. දැන් පහුගිය දවසක තරුණ කෙනෙක්, සමහර අවුරුදු 26ක් වගේ වෙන කෙනෙක් මේ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරනවා මෙහෙමයි කියලා අන දවස් දෙකකට විතර ආවා. මේ ලංකාවේ එක්කෙනෙක්, නමුත් එහෙ ඉගෙනගෙන එහෙ රැකියාවක් කරන කෙනෙක්. එතකොට මේ කෙනා ඇවිල්ලා කියනවා මම මේ විදිහට මේ රැකිරක්ෂා කරන කෙනෙක් මේ විදිහට එහෙ ඉගෙන ගත්තේ. නමුත් මට මේ භාවනාව පිළිබඳ අදහසක් ආවා. මම හිතුවා මේ මගේ කෙටි ජීවිත කාලේ කියලා කියනවා අවුරුදු 26ක කෙනෙක් ඈ. කෙටි ජීවිත කාලේ මොකද්ද මම කළ යුත්තේ? කොයි විදිහටද මම වෙලාව වැය කළ යුත්තේ? මොනවද මගේ ප්‍රයොරිටීස් කියන ප්‍රශ්නේ මට ආවා. අනේ ඒක නිසා තමයි මම මේ විදිහේ පරීක්ෂණයකට මේ විදිහේ ගමනකට ආවේ කියලා. අදින් එන්නේ ප්‍රශ්නේ තමන්ගිනුත් ඇසිය යුතු ප්‍රශ්නයක්. මෙන්න මේ කෙටි ජීවිත කාලේ. ඇයි මේ කෙටි ජීවිත කාලේ කියන්නේ? 80ක් විතර තියෙනවනේ අප්පා, දැන් 80ටත් වැඩි වේගනේ ටික ටික එන්නේ කියලා කට්ටිය හිතනවා. නමුත් එහෙම ලියලා දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ලියලා දීලා ප්‍රති තියෙනවා නම් අස්සම් කළා දීලා තියෙනවා නම් කවුරු හරි 80ක් ඉන්නවා එයා ෂුවර් එකට කියලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම සැලසුමක් නැත්තම් බැරි වෙලාවත් අර කවුදෝ කියන වගේ මාරයාගෙන් කෝල් එක අහාම පසුව ගනිමි කෙසේ කියම්ද? කොහමද එහෙම කියන්නේ? එහෙම කියන්න හැකියාවක් නැහැ. අන්න ඒ වගේ මේ අවස්ථාව ආවොත් යන්න වෙනවා. ආන්සර් කරන්න වෙනවා. පසුවේ ගනිමි කියලා කියන්න බෑ. හරි. එතකොට ඒ විදිහේ කෙටි ජීවිත කාලෙකින් අපි කළ යුත්තේ මොකද්ද? මොන විදිහටද වැඩ කටයුතු කළ යුත්තේ? මොන විදිහටද බාර තැබිය යුත්තේ? මොනවද අපේ ප්‍රයොරිටීස් කියන එක හරි වැදගත්. ඒක දන්නේ නැත්නම්, ඒක අඳුනන්නේ නැත්නම් අන්න මොකද වෙන්නේ? නිකං සංසාර ගමනක්ම කියලා අපිට කියන්න පුළුවන්. සංසාර ගමනක ප්‍රශ්නේ තියෙන්නෙම අවස්ථාව ලැබෙනවා. ලැබුණාට ප්‍රයොරිටීස් අඳුරන්නේ නැහැ. කළ යුත්ත අඳුරන්නේ නැහැ. ආපහු අවස්ථාව ගිලිහෙනවා. ආපහු අවස්ථාව ලැබෙනවා. එහෙම අවස්ථා කීයක් නම් ලැබිලාද? එහෙම අවස්ථා කීයක් නම් අපි මගහැරලා ඇතිද? එම අවස්ථා කීයක් නම් අපි පසු කළා පිටද? දැන් ඊයේ හවස වැඩසටහනකට ගියා අර දායක පිරිසට සතිපාසල සිහිය උගන්වන්න. ඉතින් එහෙලා ගිහිල්ලා වාඩි වෙලා බොහොම උනන්දුවෙන් ඒ පිරිස තරුණ පිරිසකුත් ඉඳියා, වයසක කට්ටියකුත් ඉඳියා. සාමාන්‍යයෙන් තරුණ කට්ටිය ඇත්තෙත් නෑ ඔකට. එහෙම තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ පිරිසේ දෙගොල්ලොම වගේ ඉඳියා. ඉඳලා ඊට පස්සේ මේ මුලික අදහස දීලා මෙහෙම මෙහෙමයි කියලා ඊට පස්සේ උඩට ගියා. උඩට ගිහිල්ලා අර විහාර මළුවේ එහාට මෙහාට ඔන්න සක්මන් කරන්න පටන් ගන්නකොටම කොයිද ඉඳලා ආපු බල්ලෝ දෙන්නේ. ඇවිල්ලා මේ එන උන් දෙන්න නිකන් අප්පා ගෙදර හදපු බල්ලෝ දෙන්නෙක් වගේ මෙන්න ඇවිල්ලා සෙල්ලම් කරනවා, උඩ පයින්නවා, අරයට දුවනවා, මෙහෙට දුවනවා, අර මිනිස්සුන්ගේ ඇඟට පයින්නවා. ඉතින් හාමුදුරන්ට බලයින්න බෑ. ඉතින් මොකද කරේ? ඉදලක් අරගෙන ඇදලා ඇරිය දෝන් ගාලා කෑ ගහගෙන දිව්වා. ඊට පස්සේ බලන්න ඇති යකෝ මේ හාමුදුරුවන්ට, මේ හාමුදුරුවන් කෙනෙක්ද මේ කියලා වගේ ප්‍රශ්නයක් මතුවෙන්නත් ඇති. බෑනේ, බල්ලෝ හුරතල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. බල්ලොත් එක්ක බෑ කියලා අහලා තින්නේ. එහෙම එකක් තියෙනව නේද? අහලා තියෙනව නේද? අන්න ඒ වගේ දෙයක් තමයි හිතන තියෙන්නේ. බල්ලෝ හුරතල් කරලා ඇති ඕන් තරම් ඔය සංසාරේ. ඈ, ඒ වද කළ යුත්ත කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. එක එක්කෙනා බර තියෙනවා, විවිධ තැන්වල බර තියෙනවා. අපි කියන්නේ බල්ල හොරතල් කරන එකත් හොඳයි. හැබැයි ඉතින් මෙහෙ එන්න ඕනේ නැනේ බල්ල හොරතල් කරන්න. ඒ සඳහා ඕන තරම් ගෙවල් දොරවල්වල අර දැන් බල්ලෝ ඇඳේ තියාගෙනම බුදිය ගන්න පුළුවන් විදිහට හොඳ මැක්කෝ නැති බල්ලෝ ඉන්නවානේ. බල්ලාගේ ඇඟේම නෑ එක මැක්කෙක්. හරි. අන්න ඒ විදිහට හැකියාවල් තියෙනවා. ඒවා ඉතින් වෙන වෙන බර තැබීම්, වෙන වෙන අවශ්‍යතා. තව කෙනෙක් කියනවා අධ්‍යාපනයේට බර තබලා දිනවා, ඉගෙන ගන්න ඕනේ කියලා. ආ, ඒකත් තම තමුන්ගේ කැමැත්තක්. ඉගෙන ගත් ඉගෙනීම කළ යුතුයි කියලා හිතෙනවා. කමක් නැහැ. එහෙනම් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ, මම මේ දරුවෝ ලොකු මහත් කරන එක තමයි මගේ ජීවිතේ. දරුවෝ තමයි මගේ ජීවිතය. ආ, ඒකත් හොඳා. ඒකත් කරලා බලන්නකෝ. ඉතින් එක එක්කෙනාගේ බර තැබීම, එක එක්කෙනාගේ ප්‍රයොරිටීස්, ප්‍රමුඛතා. නමුත් මේ සංසාරයක් කියන්නේම වැරදි ප්‍රමුඛතා. වැරදි ප්‍රමුඛතා. භාවනා කරන්න ඇවිල්ලා බල්ලෝ හුරතල් කර කර ඉන්නවා. ඈ, ඕක තමයි කරන් තියෙන්නේ ඉතින්. ඕක තමයි වැරදි ප්‍රමුඛතාවේ. ඉතින් බල්ලේගේ බල්ලට ගැව්වට පස්සේ හිතෙනවා අප මේ ඇනිමල් රයිට්ස් මෙහෙම සත්තුන්ට සලකන්න හොඳයිද, මේ හාමුදුරු කෙනෙක්ද මේ කියලා වගේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉස්පිරිත ඉස්සරහම ගහන්න ඕනේ. මොකද හේතුව මේක නෙමේ අවශ්‍යතාවය. මේක නෙමේ ප්‍රමුඛතාවය. බල්ලටත් තේරෙන්නේ බෑ මේ වැරදි තැනක ඇවිල්ලා මේ වලිගේ වනන්නේ කියලා. ඒ වනන්න තැන තියෙනවා. දවසක් පන්සලකට ගියා. බල්ලෝ ඉන්දියා 20ක් ඇතියා. අඩුම 20ක් විතර ඉන්නේ නැති. පූසෝ ඉන්දියා 60ක් විතර. එතකොට ඒ හාමුදුරන්ට ඊට ඇරෙන්න වෙන මේ මුකුත් නැහැ. වෙන දෙයක් නැහැ. වෙන වැඩක් නැහැ. අර බල්ලෝ පූසෝ ටිකට කන දින්න දිදි බලා ඉන්නවා. ඉතින් ඒකද මේ වැඩේ? ඒකද මේ ප්‍රමුඛතාවය කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඔන්න ඔය ප්‍රමුඛතාව පිළිබඳ අපේ නොදැනුවත් භාවය, ප්‍රමුඛතාව වරද්ද ගැනීම. අන්න ඒකම තමයි මේ ප්‍රශ්නේ. ඒකම තමයි මේ නැවත නැවත මේ චක්‍ර කැරකේ. එතකොට එක්තරා විදිහක භාග්‍යවතුන් වහන්සේ අපිට නියම ප්‍රමුඛතාව හඳුන්වලා දෙනවා. නියම ප්‍රමුඛතාව හඳුන්වලා දෙනවා. මොනවද ප්‍රමුඛතාවය? නා බුදුන් වඳින එකත් හොඳයි. නමුත් ඊට එහා ගිය ප්‍රමුඛතාවයක් තියෙනවා. ඔය විහාර බෝධි පන්සල් වටේ කැරකෙන එකත් හොඳයි. ඊට එහා ගියපු ප්‍රමුඛතාවයක් තියෙනවා. අටපිරිකර පූජා කිරිල්ලත් හොඳයි. ඕවා පූජා කරාට ඕක ඇඳලා බැලුවොත් තේරෙනවා හෙළුව ඇහිලවත් නැහැ කියලා. පොල් කට්ටකට හොඳයි වතුර බොන්න අර පාත්තරි. අර සිවුර හොඳයි පොරවන්න පොඩ්ඩක් යන්තම් නිකන් චූටි කෑල්ලක් වහගන්න ඇඟින්. ඒකත් හොඳයි. කමක් නැහැ. ඉතින් මුස්ලිම් මිනිස්සු අමාරුවෙන් පැක් කළා දීලා තියෙන එකනේ. ආයකත් හොඳයි ගැන හලවා. ආයෙටත් වැඩිය හොඳ ප්‍රමුඛතාවයක් තියෙනවා. නෙළුම් මල් ලක්ෂ 10ක පූජාවක් කිරිල්ල හොඳයි. ඊට වැඩිය ප්‍රමුඛතාවයක් තියෙනවා. ධාතු වන්දනා හොඳයි. නමුත් ඊටත් එහා ගියපු ප්‍රමුඛතාවයක් තියෙනවා. මොන විදිහේ නියම ප්‍රමුඛතා අඳුනලා දීමක්, නියම බර තැබීම් අඳුනලා දීමක් භාග්‍යතුන් වහන්සේ අපිට සිද්ධ කරනවා. අන්න ඒ වගේ අඳුන්වා දීමක් කියලා කියන්න පුළුවන් අද දවසේ අපි මේ ඉදිරියෙන් තියාගත් එකත්. අන්න ඒ අවස්ථාවේ කොහොමද බුදුරජාණන් වහන්සේ මේකට මාර්ගය නැත්තම් එළඹීම හදාගන්නේ? ඒක ධම්මං භික්ඛවේ පජහත. අහං වෝ පටි භෝගෝ අනාගාමීතාය. මහණෙනි මේ එක් ධර්මයක් පහ කරව. මේ එක් ධර්මයක් පහ කරන්න ප්‍රමුඛතාවයක්, උත්සාහයක්, ශක්තියක් වැය කරන්න. මම තොපිට අනාගාමි බව අප වෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට තමයි මේ දේශනාවට, මේ මතක් කිරීමට එළඹීම හදාගන්නේ. ඉතින් ගිය සතියේ සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්න පුළුවන්, සම්බන්ධ නොවෙච්ච පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ කාට කාටත් මතක් වෙන්න අපි මේ කොහෙද ඉන්නේ කියලා මතක් කරගත්තොත් අන්න ගිය සතියේ අලුත් කොටසකින් ඒ කොටසේ විස්තර සහිතව ඉදිරියට යන්න උත්සාහයක් අපි අරගත්තා. එතකොට කොහෙද මේ අනීති උත්තක පාළි කියන කොටසේ තමයි මේ ගාථාව තියෙන්නේ. එතකොට ඒ නිධානය පිළිබඳ කිව්වොත් අනේ නිධානය පටන් ගන්නෙ මුත්තං හේතං භගවතා මුත්තමරහතාති මේ සුතං. භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මය දේශනා කරන ලද්දේමය. අරහතුන් වහන්සේ විසින් මේ ධර්මය දේශනා කරන ලද්දේමය. මා විසින් අසන ලදී මේ සුතං. මොන විදිහට තමයි වචන ගැලපෙන්නේ? එතකොට මේ ආනන්ද හාමුදුරන්ගේ වචන නේ, මේ ආනන්ද හාමුදුරුවන්ගේ වචන අපි අහලා පුරුදුයි. ඊළඟට උපාලි හාමුදුරන්ගේ වචනත් නෙමෙයි. උපාලි හාමුදුරන්ගේ වචන තමයි විනය පුතේ එහෙම තියෙන්නේ. එතකොට මේක කාගේ වචනද කියලා යම් කිසි නිගං විවිධ මතවාද තියෙන්න පුළුවන්. නමුත් එක මතවාදයක් තමයි මේ කුජ්ජුත්තරාගේ වචන කියලා. එතකොට මම ගිය සතියේ කියලා ගියා කුජ්ජුත්තරා භික්ෂුණී කියලා එළියට බහින්න උනේ නෑ. ඔන්න එනවා පණිවිඩයක්. මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක් නෙමෙයි, ඔබ වහන්සේට වැරදිලා. ඔබ වහන්සේ කියනේ පොඩ්ඩක් හොයලා බලලා කියන්න මේ උපාසිකාවක් කියලා. ඉතින් බලනකොට ඇත්තනවා හාමුදුරන්ට වැරදිලා. ඉතින් එහෙම ෆීඩ්බැක් එකක් ලැබුණ එක ලොකු දෙයක් නේ. ඈ එහෙම එකක් ලැබෙන්න උපයලා තියෙන එක ලොකු දෙයක් නේ. කෙසේ නමුත් අන්න ගිය සතියේ කිව්වා විදියට භික්ෂුණීන් වහන්සේ නමක් නන් නෙමෙයි. ඒ වෙනුවට මේ උපාසිකාවක්. උපාසිකාවන් අතර මේ ශාසනේ බහුශ්‍රුත බවින් අග්‍ර තැනදී තමයි මේ දරේ යාගේ වචන කියලා තමයි කියන්නේ. ඇයි යාගේ වචන කියලා කියන්නේ? හේතුව කියලා ගත්තොත් ඒ කුජ්ජුත්තරා කියන මේ උපාසිකාව සාමාන්‍යයෙන් නැවත නැවත ධර්ම දේශනා කරලා තිනවා ගොඩක්. අර චිත්ත ගහපති ගැන අපි අහලා තියෙන චිත්ත ගහපති ගිහි උපාසකයන් අතරින් බහුසුලත බවින් අග්‍ර. ඒතකොට ඒ වගේ මේ තැනැත්තිත් අන්න යම්කිසි විදියක ධර්ම දේශනා කරපු අවස්ථා ගොඩක් අහන්න ලැබිලා තියෙනවා. කාටද මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ? අන්න අර උදේනි රජුගේ ඒ බිසවට, ඒ බිසව සහිත අන්තපුරේට, ඒ පිටසට තමයි මේ බුදුන්ගේ බණ අහලා ඇවිල්ලා මේ විස්තර කියන්නේ. එතකොට ඒ විදිහට කාලයක් තිස්සේ මේ බිසවට බණ අහන්න යන්න බැරි හින්දා මේ තමුන් ළඟ ඉඳපු දාසියක්, සේවිකාවක්, කුජ්ජුත්තරා, කුජ්ජ, කුජ්ජා කියන්නේ කුදු. එතකොට උත්තරා තමයි නම, කුජ්ජා උත්තරා, කුදු උත්තරා කියන මේ දාසිව අන්න යවනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඊට පස්සේ බණ අහලා මේ තැනැති ඇවිල්ලා අර බිසවට සහ ඒ පිරිසට බුදුන්ගේ බණ කියනවා. මේක කාලයක් තිස්සේ කරලා තියෙනවා, නැවත නැවත කරලා තියෙනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට යම් කිසි විදියක මේ ධර්ම දේශනාවට දක්ෂ භාවිකුත් මේ තැනැති තුල මතුවෙලා ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ යම් කිසි වෙලාවකදී මේ ශාසනේ ජී උපාසිකාවන් අතරින් බහුසෘත භවයේ යම් කිසි කෙනෙක් අග්‍ර කෙනෙක් ඉන්නවද, ඒ තමයි මෙයා කියලා මෙන්න අග්‍රස්ථානිකුත් දීලා තියෙනවා මේ ශාසනේ. එතකොට ඒ විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක් පිළිබඳව කතාවක් මෙතෙන්ට පටලවලා තියෙනවා. මෙන්න මේ කුජ්ජුත්තරාගේ වචන තමයි කියලා ප්‍රකාශ කරන. මොකද්ද වචන? උත්තං හේත භගවතා උත්තමරහතාති මේ සුතං. බොහොම කාව්‍ය මේ විදිහට ලියවෙන්නේ. මේ විදිහට සුගතයන් වහන්සේ විසින් ඒකාන්තයෙන් මේ ධර්මයේ දේශනා කරන ලද්දේමය. අරහතුන් වහන්සේ විසින් ඒකාන්තයෙන් මේ ධර්මයේ දේශනා කරන ලද්දේමය මේ සුතං මා විසින් අසන ලදි. ඔන්න ඔය විදිහට තමයි මේ සූත්‍ර දේශනා පේළියටම එළඹුම ආරම්භය ගැනෙන්නේ. එහෙම ආරම්භය අරගෙන ඔන්න කියනවා, ඒක ධම්මං භික්ඛවේ පජාත අහං වෝ පටිභෝගෝ පටිභෝගෝගේ අනාගාමිතාය. මහණෙනි, මේ එක් ධර්මයක් දුරු කරව මම ඔබට අනාගාමි භාවය අප වෙනවා. මොකද්ද මේ එක් ධර්මය කියලා ඊට පස්සේ ඔන්න කියනවා, මේ මානය කියන එක් ධර්මය දුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන. ඔන්න ප්‍රමුඛතා දුන්නා. මොකද්ද ප්‍රමුඛතාවේ? ආ, මේ මානය කියන එක් ධර්මය දුරු කරන්න මේ ජීවිතේ පුරාවට උත්සාහ කළා. මේ ජීවිතය තුළ මම තොපිට අනාගාමි භාවය අප වෙනවා. නැවතත් මේ ලෝකෙට උප්පත්ති වශයෙන් එන්නේ නැහැ. නන් රිටර්න් කියලා කියන්නේ අනාගියා ගියාම එන්නේ නැහැ. අහසට නැගුණු ගිනි පුලිංගුවක් විදිහට තමයි පෙන්වන්නේ. ආපහු නැවතත් පහළට එමක් නැත. අර ගින්නට ගිනි පුලිංගු උඩට යන්නේ ඔය අහසට. අන්න ඒ වගේ අදහසක් තමයි කියන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් මම ඔබට අප වෙනවා මේ එක ධර්මයක් පුරුදු කරොත් කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා මෙන්න මේ විදිහේ ගාථාවකින් මේ කී දේ තව ටිකක් කුළු ගන්නනවා. යේන මානේන මත්තාසේ සත්තා ගච්ඡන්ති දුග්ගතින්. යමෙක් මානෙන් මත් වීද ඒ සත්‍යෝ දුගතියට යත්. තංමානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ. ආයේ මානිය මනාකොට දැනගෙන නොනැත්තෝ පහ කෙරෙත්. පහයන පුනායන්ති හිමං ලෝකං කුදාචනන්ති. පහකොට නැවත නොයේයි කොහෙටද මේ ලෝකේට කිසි කලක. වන විදිහ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. උන්ට මේ මානිය කියන දේ අපි නොදන්නවා වෙන්න නම් බෑ. බොහොම දන්න දෙයක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ අර මට මගේ කැරෙන්නේ තුල ටික ඔක්කොම පේනවා. තමුන්ට තමුන් ළඟ තියෙන එක තේරෙන්නේ නැහැ. අනිත් කට්ටියගේ මානේ නම් හරියට ටග් ගාලා අඳුර ගන්න පුළුවන්. ඒක නම් පුදුම ජෝක් එකක්. කාට කාටත් තියෙන්නේ එකම ලෙඩේ බැලුවම. වෙන කට්ටියගේ මානේ නම් පේනවා මෙයා මානින් වැඩ කරන්නේ කියලා. තමුන්ගේ මානේ පේන්නේ නැහැ. ඉතින් ওই විදිහේ ප්‍රශ්නකුත් තියෙනවා. ඔය කෙලෙස් වල ප්‍රශ්නේ මේකනේ. වටපිටාව ඒ කට්ටියගේ කෙලෙස් නම් ටක් ගාලා දුර වෙනවා. පටපට ගාලා. බැලු ගමන් පේනවා මෙයාගේ මේ කෙලෙස් ටික තියෙන. මෙයා මේ විදිහේ වැඩ බල කරන්නේ මේ විදිහ තමයි කියලා. නමුත් තමුන් දිහා බැලුවට අහුවෙන්නේ නැහැ නේද? තමුන් දිහා බලන්නෙත් නැහැ නේ ලේසි. ඒ විදිහේ ප්‍රශ්නයක් සහිතයි. මේ big i එකක් තියෙනවා, capital i එකක්. මේ විදිහේ මමංකාරයක් තියෙනවා. මේ විදිහේ මානයක් තියෙනවා. ඉතින් මේ විදිහේ දෙයක් තියෙනවා. ඒක වටේ තමයි ඉතුරු ටික ඔක්කොම ගෙතෙන්නේ. මේක තමයි කේන්ද්‍රය. මේක තමයි කේන්ද්‍රය. ওই කේන්ද්‍රයේ වටේ තමයි ඉතුරු ටික ඔක්කොම ගෙතෙන්නේ. මහා කුණාටුවක් වගේ. අර සුලි කුණාටුව තියෙන. සුලි කුණාටුවක කේන්ද්‍රයක් තියෙනවනේ. මේ කේන්ද්‍රය බැලුවාම හරි නිශ්චලයි. නමුත් මේ කේන්ද්‍රය නිශ්චල වුණාට මොකද? අර වටපිටාවේ මහා ප්‍රචණ්ඩත්වයක්, මහා කැළඹිල්ලක් ඇති කරන්න මේක හේතු වෙනවා. මොකද්ද මේ කේන්ද්‍රය? අනර මානය, මමංකාරය කියන මේ කේන්ද්‍රය. ඕක වටේ තමයි මේ සියලු දේවල් කැරකෙන්නේ. ඕක වටේ තමයි අර ගස්කොළන් කැරකිලා විසිවෙන්නේ. ඕක වටේ තමයි මේ ගොඩනැගිලි බිමට වැටෙන්නේ. හැබැයි මෙතන හරි නිශ්චලයි. මෙතන ඒක ඝණයක් විදිහට බොහොම නිශ්චලව අන නොසෙල්වි තියෙනවා. තියෙන්නේ විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. අන්න ඒ විදිහේ මානයක් ගැන තමයි කියන්නේ. මේකට අභියෝග වෙන්න දෙන්නෙත් නැහැ. මේක පොඩ්ඩක් හෙල වෙන්න දෙන්නෙත් නැහැ. පමණකට ස්ථාවරයි. ඒ පමණකට නිකන් අර බොහොම තර්ජනයක් රහිතව මේක පවතිනවා. පොඩ්ඩක් හෙල වුණොත් අපිට දකින්න පුළුවන් ලොකු ආවේගයක් මේ දැනට තුල මතුවලා එනවා. මට මෙහෙම දෙයක් කියවනි බලන්නකෝ. මං වගේ මිනිහෙට මෙහෙම කතා කරන්නේ බලන්නකෝ කියලා. ඔන්න ඒ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් එක්තරා විදිහක ඒ වගේ කෙනෙක්ට අප්‍රෝච් කරනකොට යම් කිසි විදිහක අපි තමු ගුරුවරයෙක් වුණත් ටිකක් පරිස්සම් වෙනවා. මොකද හේතුව මේ තැනත්තට එකපාරට මේකට අභියෝග කළා හරියන්නේ නැහැ. එයාටම දෙන්න ඕනේ පොඩ්ඩක් තේරුම් ගන්න. එයාටම වරද්දගෙන දැන හඳුන ගන්න දෙන්න ඕනේ. නැතුව කෙලින්ම ගිහිලා අභියෝග කරාට ඒක බාර ගන්න සූදානම් නැහැ මේ තැනත්තා. ඒ වෙනුවට කියනවා පොඩ්ඩක් ඒක සඳහා කාලයක් දෙන්න. සුදුසු අවස්ථාව ගැළපිලා එනකන් ඉන්න. මේ විදිහට මමම තමයි පොර, මමම තමයි හොඳම එකා, මමම තමයි හොඳටම කරේ කියලා හිතාගෙන ඉන්නේ. අකමැන්නේ. එහෙම ඉන්නකෝ ටිකක්. ඔයා තමයි හොඳටම කරේ. ඔයාගේ තමයි හොඳම විදිය. ඔයා තමයි ඔක්කොම දන්නේ කියලා එයාටම දැන දීලා ඉන්නවා. ටිකක් වැරදිලා වගේ නිකන් පොඩ්ඩක් නිකන් අර ෆෝම් කරලා යවන ගතියකුත් තියෙනවා. අර නිකන් අර මුරුංගත්තේ කෙරවලට තල්ලු කරලා යවනවා. ඔයානේ පොර. ඔයා නැතුව මේක කොහමද දුවන්නේ? ඔයා තමයි ඩයල් එක කියලා. ඔන්න ඉතින් තව ටිකක් තල්ලු කරලා යවනවා. කොහෙලා හැරි මේ අත කඩාන වැටෙනවනි බිමට. අන්න ඒ වෙලාවට බණක් අහන්න සූදානම් සමහර විට. ඒ වෙලාවට මේ විදිහේ පණිවිඩයක් බාර ගන්න සූදානම්. නැත්නම් වගේ දේවල් සාමාන්‍යයෙන් ටච් කරනවත් බැරි දේවල් කාලයක් යනවා ටච් කරනත් කාලයක් යනවා පොඩ්ඩක් හරි ඒ පිළිබඳ අදහසක් ගන්නවත්. මොකද අර මුලින් ටච් කරොත් ආපහු එන්නේත් නැහැ. මුලින් ටච් කරොත් ආපහු මේ පණිවිඩය අහන්නෙත් නැහැ. අපි හිතමුකෝ අරක නොසෙල්වි හරි ඉන්නවා නම් මේ බණේ අහනවා නම් මේ පණිවිඩය අහනවා නම් ඒකත් ලොකු දෙයක් නේ. ඒකට අඩුම ගානේ අවස්ථාව දිගට දිගට තියෙනවා. අනිත් එක තමයි ඔය වෙන කට්ටියකින් මාන දුරු කරන්න යන්නත් බෑ. ඒ වගේ දේවල් කරන්න ගිහිල්ලා වෙන ලෙඩ තමයි හැදෙන්නේ. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී එයාගේ ඒ තියෙන මානෙට යම්කිසි සැලවීමක් නැත්තම් පහර වැදීමක් සිද්ධ වෙනවනේ. අන්න ඒ වෙලාවේදී අපිට පුළුවනි ඒ වෙලාවේදී ඇවිල්ලා ඇහුවොත් ඒ වෙලාවේදී අවස්ථාවක් ලැබුණොත් අපිට පුළුවනි ආ මේක නිසා වෙන්නේ නැති කියලා වගේ මඟ පෙන්වීමක් කරන්න. එහෙම නැතුව ඔවා නිකන් හඩලා බින්දලා දාන අදහසින් වැඩ කටයුතු කරාට කරන්න බෑ එහෙම. මං කියන්නේ බාහිර කෙනෙක්ට එහෙම කොහොමත්ම කරන්න බෑ. සමුන්ට නම් ටිකක් හරි උත්සාහ කර හැකියි. ගුරුවරයෙක්ටත් එහෙම ලොකුවට අත දාන්න බෑ වගේ වට. ඒක තම තමුන්ම දැකලා තේරුම් ගත යුතු දෙයක්. තම තමුන්ම තමුන් දිහා බලලා මොකද්ද මගේ මේ ඩ්‍රයිව් එක? මොකක් නිසාද මම මේ වගේ දෙයක් කියන්නේ? මොකක් නිසාද මම මේ වගේ දෙයක් කරන්නේ කියන අදහසින් පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. අනර යමෙක් මානෙන් මත්වීද කියන වචනේ තමයි භාග්‍යතුන් වහන්සේ යොදන්නේ. අන්න මේකෙන් මත් වෙලා කටයුතු කරනවා. ඒකේ මුලා වෙලා කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට අන්න ඉබේම ඉතින් දුගතියකට යන එක නම් අහන්න දෙයක් නැහැ. පොඩ්ඩක් චැලෙන්ජ් එකක් ආපු ගමන් තමුන්ගේ මානෙට ඔන්න දුගතියකට යන ගතියක් එනවා තමන්ගේ හිත තුළම. නැවත නැවත මේ අභියෝගයට ප්‍රතිපහාර එල්ල කරන්න උත්සාහ ගන්නවා. නැවත නැවත කල්පනා කරනවා කොහොමද මේකට රිටර්න් එකක් දෙන්නේ කියලා. ඈ ওই විදිහට තමයි කටයුතු කරන්නේ. ওই විදිහට තමයි ස්වභාවේ. ඉතින් ඒ වගේ ස්වභාවයකදී අනේ යම් කිසි දියක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව කරන පරීක්ෂණයක් ටිකෙන් ටික තම තමුන්ටම තමයි මේක දැක ගන්න වෙන්නේ. තම තමුන්ටම තමයි මේක විනිවිද දකින්න වෙන්නේ. මේවා නිකන් අර නිකන් රාග ద్వේෂ වගේ නිකන් බොහොම නිකන් අර කෙලින් මූණට එන කෙලෙස නෙමෙයි. ඒවා ඉතින් කවුරුත් බාලා ගන්නවනේ අරාගෙනන් තියනවා තමයි හොඳත් නෑ තමයි කියලා. එහෙම බාර ගන්නවා. තරහත් නිතර යනවා ඒකත් හොඳ නෑ කියලා එහෙම බාර ගන්නවා. නමුත් මේ වගේ ඒවා සාමාන්‍යයෙන් වටෙන් අත දාලා තමයි ගහන්නේ. ඒතකොට ඉතින් එකපාරට ටච් කරන්න බැරි දේවල් මේ. ඒකයි සාමාන්‍යයෙන් ඔය ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක් වුණත් මේක බොහොම බරපතල විදිහට තියෙනවා. පැවිදි වුණානේ ඊටත් ටිකක් වැඩි තියෙනවා. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒ විදිහේ කේන්ද්‍රයක් තියෙනවා. ඒක ඉතින් කාලෙත් එක්ක තමයි ටච් වෙන්නේ. කාලෙත් එක තමයි මේක වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් දැන් මේ වගේ පරිසරයකට දීර්ඝ කාලීනව එන කෙනෙක් අපි හිතමු ඒ විදිහ වැඩ කටයුතු කරන්න යන කෙනෙක් එන්නේ ලොකු මානයක් සහිතවනේ. ඒක තමයි ස්වභාවය. හොඳට ඉගෙනගෙන තියනවා නම් ඔන්න තව ටිකක් වැඩි. හොඳ රැකී ආරක්ෂා කරලා තියනවා නම් තවත් ටිකක් වැඩි. මේ නැතුව වෙන කොහේරි ඉඳලා ඇවිල්ලා තියනවා නම් තවත් ටිකක් වැඩි. ඉතින් ඕවම තමයි එන්නේ. ඕම තමයි එන්නේ. එන්නේ කොහමද අර නිකන් බුදුන් වදාගෙන නිකන් සක්‍රිය වෙනවා වගේ තමයි එන්නේ. ඇවිල්ලා කියනවා වාගේතුන් නාන්ස අපි මේ බොහොම වැඩ රාජකාරී සහිත කට්ටිය. ඒකින්ද අපි ගොහින් එන්න. මේ ආවා විතරයි. ආවා විතරයි වචන දෙක තුනයි කතා කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියන ඉතින් වැඩ රාජකාරී දිනනවා නම් ඉතින් හොඳයි එහෙම තමයි ඒවත් කරන්න එපේ කියලා වගේ අර්ථකින් තමයි පිළිතුරු දෙන්නේ. ඉතින් එන්නේ විදිහටනේ ගොඩ දෙනෙක් එන්නේ නිකන් සක්‍රිය නිකන් එනවා වගේ තමයි එන්නේ. යාට කියන්න බෑනේ ඔයා මේ අයෝ වැඩක් නෑ ඔය කියලා. එහෙම කියන්න බෑ. එනකොට පොඩ්ඩක් නිකන් සක්‍රියාව වගේ බාර ගන්නවා ඉතින් මුලදී. ඊට පස්සේ ඔන්න ලොකු ආම්ද්‍රුත් නිකන් මේ කියන විදිහට තමයි කටයුතු කරන්නේ වගේ තමයි යන්නේ ටික දවසක්. ටික දවසක් යනකොට ඔන්න ඉස්සෙල්ලාම කූඩැල්ලෙක් දෙන්නේ අන්න වැඩේට බහිනවා. ඈ කූඩැල්ලෙක් ගිහිල්ලා කකුල දිගේ ගිහිල්ලා උන්ගේ සාමාන්‍ය තියෙනවා හයිවේ එකට කකුල හයිවේ එක ගත්තොත් ආයි නවතින්නේ නැහැ. නවතින තැනක් තියෙනවා එක්සිට් එකටම ගිහිල්ලා තමයි නවතින්නේ. අතරමඟ නවතින්නේ නැහැ. එහෙම තමයි කූඩල්ලගේ හැටි. ඔන්න ඉතින් එනවා අර මේ අර නිකම් මාසේ මාරු වෙලා වගේ ලේ පෙරාගෙන එන බලන්නකො ස්වාමීන් වහන්සේ වෙච්ච වැඩක් මේ කූඩල්ලෙක් කාලා නේ කියලා. ඔහොම තමයි එන්නේ. අන්න පළවෙනි ඇටැක් එක. ඊට පස්සේ ඔන්න ටික දවසකින් ඔන්න ආසනීප වෙනවා. තේරාමේ ඉන්නේ එකකවත් මාව පඩේකට ගණන් ගන්නේ නැහැ කියලා. ඈ ඕමෝම යනකොට අර ටිකෙන් ටික තමයි මේ වගේ දෙයකට සාමාන්‍යයෙන් ප්‍රහාරයක් තර්ජනයක් එල්ල වෙන්නේ. ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් දීර්ඝකාලීන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් මේ වගේ ධර්ම එක ගනුදෙනු කරන්න. එහෙම නැත්නම් අර කියන විදිහට මේ වගේ දෙයක් ප්‍රහාණය කිරීම ටිකක් දීර්ඝකාලීන වැඩක්. කාලයක් තිස්සේ වැඩ කරනකොට, කාලයක් තිස්සේ ගණදෙනු කරනකොට, කාලයක් මෙහෙම ඉන්නකොට අන්න විවිධ අවස්ථා මතුවලා තියෙනවා. විවිධ අවස්ථා මතුවලා එනවා. නොදැනීම මතුවලා එනවා. අන්න ඒ වෙලාවේදී සුදුසු වෙලාවේදී අන්න යම් කිසි බේතක් ලැබෙන්න පුළුවන්. ආපහු වරක ස්ථාවර වෙනවා. ආපහු කොයිලා හරි පොඩි තර්ජනයක් එනවා. ආපහු ස්ථාවර වෙනවා. ආපහු පොඩි තර්ජනයක් එනවා. ඔන්න ඔය විදිහට ක්‍රමානුකූල දීර්ඝකාලීන ප්‍රතිපදාවක්. ඒක ඉතින් මේ වගේ පරිසරයක ඉන්නකොට, කාලයක් තිස්සේ මේ පුහුණුව කරනකොට, නිතර නිතර ගනුදෙනු කරනකොට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් කොහොමද මේ ට්‍රිගර් එක කොහොමද මෙතන ගැස්සෙන්නේ. ටක් ගාලා මෙතනින් අර මේ කේන්ද්‍රයට තර්ජනයක් ආපු ගමන් ගැස්සෙන්නේ කොහොමද කියලා අපිට දකින්න පුළුවන්. මේ ඉතින් කාලයක් තිස්සේ ඉන්නකොට අන්න කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ මට තර්ජනයක් එනවා. මේ තර්ජනේ ආහම් මං කොහොමද බිමට වැටුනහම කොහොමද මේ විදිහට මේ ඉන්න වටපිටාවේ ඉන්න කට්ටිය නිකන් රිලවෙක් ගන්නටවත් මාව ගණන් ගන්න නැතිකොට කොහොමද කියලා අන්න ටික ටික විදියේ පරීක්ෂණයකට අපිට යමු වෙන්න පුළුවනි. මේ වගේ මානය වගේ මේ ධර්මයක් ප්‍රහාණය කිරීම පිළිබඳවනේ කතා කරන්නේ. ඒක ලේසි පහසු නෑ. ලේසි පහසු නෑ. මේවා ටච් කරන්න අමාරු දේවල්. නමුත් ටිකෙන් ටික ක්‍රමානුකූලව උත්සාහයකින් බැරි නෑ. ඒ පොරොන්දුනේ අපේට භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නේ. මේ මේ ධර්මයේ පහ කරන්න, මේ ධර්මයේ දුරු කරන්න. ඒ සඳහා උත්සාහයක් ගන්න. ඒක කරගත්තොත් ඒ ප්‍රමුඛතාවයේ තිබ්බොත් අන්න මම උඹලට මේ වගේ දෙයක් අප වෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් පහුගිය දවසක හොඳ සිදුවීමක් වුණා. මේ අලුතෙන් කෙනෙක් ඇවිල්ලා. ඉතින් අලුතෙන් කෙනෙක් ආවම නිකන් අර නිකන් මං කිව්වේ අර සක්‍රයා දා කියනවා වගේ තමයි එන්නේ. දැන් ඔන්න සක්‍රයා ඇවිල්ලා දැන් ඔන්න දැන් ඉතින් එයා තමයි වැඩකාරයා. ඉතින් ඔන්න ඒ වොලුම් කද්දෝ වැඩක් කරන්න ගියා. දැන් ඉතින් ඔක්කොම සැලසුම් කරනවා. සැලසුම් කරනවා. සයින්ස. මෙහෙම මෙහෙම අපි කරමු මේ විදිහට කරමු. මහතේ ඔතෙන්ට එන්න මෙතෙන්ට එන්න මෙතෙන්ට එන්න කියලා. ඔහොම තමයි වැඩ. හොඳයි වැඩ. දැන් පළවෙනි දවසේ බැලුවා සැලසුම විතරයි වැඩේ කරෙන්නේ නැහැ. දෙවෙනි දවසෙත් බැලුවා සැලසුම විතරයි වැඩේ කරෙන්නේ නැහැ. ඉතින් ඔහොම හොම හොම දවස් කීපයක් යනකොට ඔන්න කමඨාන් සුද්ධ වෙනවා ටික ටික. අර තව සයින්ස් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අර ලොකු සැලසුමක් අත හදා දෙන්න අතර ඔබ වහන්සේ කිව්වල මේ මහත්ය සැලසුම් ඕනේ නැහැ මෙන්න මේක අල්ලන්න කියලා කිව්වලු. ඒක ස්වාමීන් වහන්සේ නියමයට සුද්ධ වෙලා ගියා ස්වාමීන් වහන්සේ කියලා වැඩක් නැහැ කියලා අන්න අර බාහිරේ බලන් ඉඳපු කෙනෙක් කියනවා. මේ මේකක් කිව්වද කියලා හරියට මතකෙකුත් නැහැ. කොහොම හරි කියවිලා. අන්න එහෙම තමයි ඕවා සුද්ධ වෙන්නේ. ටික ටික තමයි සුද්ධ වෙන්නේ. එකපාරට බෑ කරන්නේ. ඉතින් එහෙම කතාවක් ඕ වගේ ලොකු සැලසුමක් අර දස අවුරුදු සැලසුමක් දිගාරින්නගෙන ඉන්නට කිව්වහම අන්න මූණ වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. හරිම අලංකාරයි ඒක. අර විදියට ඔන්න දස අවුරුදු සැලසුමක් දිගාරගෙන එනවා. ඔන්න කියනවා ඔව වැඩක් නැහැ මෙන්න මේ මේක අල්ලන්න කියලා කියපු ගමන් මූණ නිකන් කජුල් එල්ල වගේ වෙනවා. ඉතින් ඒ විදියට කාලයක් තිස්සේ ක්‍රමානුකූලව දන්නෙම නැතුව නොදැනීම කොහොමද මෙන්න මේ වගේ දෙයක් කට තර්ජනයක් එන්නේ, කොහොමද මේ වගේ දෙයක් ටික ටික හෙලවෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. ඒක හෙලවෙනකොට හෙලවෙනකොට ඒකට තර්ජනයක් එනකොට එනකොට අන තේරෙනවා ටික ටික මේක කොච්චර ඇතුළට මුල් ගියපු දෙයක්ද, මේ කේන්ද්‍රයක ස්වභාවය, මේ මානේ ස්වභාවය කියලා දකින්න පුළුවනි. මේ වගේ දෙයක් කොහොමද අපි බොහොම පහසුවෙන් මේ විදිහට මේ දුගතියකට අරගෙන යන්නේ. ඒක බොහොම පහසුයි. ඒක එච්චර අමාරු නෑ මේ වගේ දෙයකට. අන්නේ ඒ මානය, ඒ ස්වභාවය නැවත නැවත දනිමින් දකිමින් කටයුතු කළා නොනැත්තෝ ඒ ස්වභාවය මනාකොට දැක පහ කෙරෙත්. අන්නේ පහකොට නැවත නොයන ස්වභාවයකට මේ අනාගාමි ලෝකයකට යනවා කියන අදහසින් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අනාගාමි කට්ටියත් යන්නේ මොකක් නිසාද ඒ ලෝකෙට? ඔන්න ඔය කී දේ තමයි පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන්නේ. නැත්නම් මෙතනම රහත්. නමුත් අන්න මේ ස්වභාවය කොච්චර ගැඹුරට විහිදෙනවද කියලා දැක ගන්න පුළුවන්. ඒගොල්ලොත් තව කාලයක් පවතිනවා. අර විදියට උඩට විහි ගමන් කරන, අහසේ උඩට ගමන් කරන ගිනි පුළඟුවක් වගේ තමයි පෙන්වන්නේ. ඒකත් ගිහිල්ලා ඒ ලෝකේ පත්තු වෙලා යනවායි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. එහෙත් ගිහිල්ලා එහෙත් පත්තු වෙනවා. තවත් තියනවා, තාමත් නැහැ. තවත් ඉවර කරන්න බෑ. තාමත් තියනවා. ඔය විදිහට තමයි යන්නේ. එහෙම ගිහිල්ලා 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 සමහර විට අර ලෝක පයේම ගිහිල්ලා අන්තිමට යන්න දිහයක් නැති පමණට ගිහිල්ලා නිවිලා යනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අනාගාමී කෙනෙක් වුණත් අර විදියට ඉහළට ගියත් තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වීම නිසාම අනර විදිහේ තව පැවැත්ම සහිතයි. නමුත් අන කෙලවර ලියවිලා ඉවරයි. අර විදිහේ අහවර වීමක්, මේ විදිහේ කෙලවර කිරීමක් එයා ඇති කරගෙන ඉවරයි. ඊට පස්සේ පැවතුණාට එච්චර දෙයක් නැහැ. අර නිකන් දර නැති අඟුරු, නැත්තම් අර විදිහට ගිනි අඟුරු තියනා වගේ ඒක ඉතින් తిවිලා తిවිලා නිමිලා යනවා. රස්නේ තියෙනවා, පොඩ්ඩක් දැනෙනවා, තියෙන බව දැනෙනවා. නමුත් ක්‍රමානුකූලව දවසක් හමාරක් යනකොට නිමිලා යනවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක්, එන්නේ විදිහ දෙයක් තමයි කියන්නේ. ඉතින් ඒ දේ පිළිබඳව යම්කිසි විදියක පැහැදිලි කිරීමක්, යම්කිසි විදියක ප්‍රමුඛතා දැක්වීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් එහෙම සිද්ධ කරනවා. ඉතින් අපි මේ කියන කතාවත් එක්ක ගැලපෙන තව පොඩි මේ නූතන ලෝකයේ අදහසක් ගෙන හැර දක්වමු. ඒ නූතන ලෝකෙට ඉදිරිපත් කරපු වෙන කෙනෙක් යම් කිසි දක්වපු අදහසක් පිළිබඳ මතක් කර ගැනීමක් සිද්ධ කරමු. එතකොට මේ ඩග්ලස් හාරින් කියන මේ මහත්තයෙක් ඒ තැනැත්තා මේ විදිහ අදහසක් ඉදිරිපත් කරනවා. එයා කියනවා ඔබට හිසක් නැත. ඒක තමයි එයාගේ ප්‍රකාශය. ඔබට හිසක් නැත. එතකොට කෙනෙක් කියන්න පුළුවන්නේ අයියෝ මොකද්ද මේ කියන ගොන් කතාව? මේ බලන්න මේ මං අලලා බැලුවාම මේ ඔළුව අහුවෙනවා මේ දැන් උනත් බලන්න පුළුවන් කියලා. ඔන්න අලලා පේනනවා. ඊට පස්සේ කියනවා මේ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මේ තියෙන්නේ සෝක් එකට ඔළුවක් කියලා. අන්න කියන්න හදනවා. මේ විදිහට මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. එතකොට මෙයා මේ කියන්නේ මොකද්ද? මෙයා මේ ඉදිරිපත් කරන අදහස මොකද්ද? මේ කතන්දරයක් නම් තියෙනවා තමයි. මොකද්ද අත්දැකීමක් නම් තියෙනවා තමයි. නමුත් ඒක මේ මමංකාරයක් හරහා ගන්න ඕනේ නැහැ. මේ කේන්ද්‍රයක් හරහා ගන්න ඕනේ නැහැ. මේ විදිහට මානයක් හරහා ගන්න ඕනේ නැහැ. මේ කතාව දකින්න මානයක් නැතුව මේ අත්දැකීම දකින්න මමංකාරයක් නැතුව කියන අදහස තමයි යා කියන්නේ. එන ඇඟක් තියෙනව හිස නැහැ. නැහී හිස නැහැ. හිසෙන් හිසෙන් අදහස් කරන්නේ හිස උපමාවට දක්වන්නේ අන්න අර කි මානයට, මේ මමංකාරයට, මේ ඊගෝ එකට. අන්න ඒක නැති අත්දැකීමක් තියෙනවා. කතා නායකයෙක් නැති කතාවක් තියෙනවා කියන අදහස කියන අර්ථෙන් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔබට හිසක් නැත කියන ප්‍රකාශ කරනවා. ඔබට හිසක් නැත කියලා ඊට පස්සේ කියනවා අන්න මෙහෙම මෙහෙමයි මෙන්න මේ විදිහට තමයි කියලා අන්න අර මේ අත්දැකීමක් නම් තියෙනවා තමයි. ඉතින් හරි ලස්සන්ට විවිධ පොඩි පොඩි පරීක්ෂණ එහෙම කරලා බලන්න කියලා වගේ නිකන් ඒ ආරාධනා කරනවා. මොකද්ද මේ පරීක්ෂණේ? නිකන් අපි හිතමු ඔන්න මේ කාමරයක මෙතන තනියෙන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අර සැලසුම් කල්පනා සියල්ල අතහැරලා දාලා බලන්න මේ කාමරේ දිහා. මේක නිකන් අර ලයිට් එකක් හරවන හරවන දිහාවට එළිය වැටෙනා වගේ අපේ මේ හිස හරවන හරවන දිහාවට අන්න අපිට දර්ශනයක් පේනවා. අන්න මේසයක් තියෙනවා. මෙන්න සිවිලිම, මෙන්න පූසේ, මෙන්න මේ තව දේවල්, මෙන්න මෙහෙම මෙහෙමයි කියලා ඔන්න ඔය විදිහේ දර්ශනයක් නම් පේනවා තමයි. හරියට නිකන් ඔය වීඩියෝ පටියක කැමරාව හැරෙව්වහම ඒ හරවන හරවන පැත්තේ පේන්නේ. අන්නේ යගේ පෙනීමක් තියෙනවා. හැබැයි මේක මේ ඇයි මේ හිසක් සහිතයි කියලා අරගන්නේ? ඇයි මේ විදිහට මේ මමංකාරයක් සහිතයි කියලා අරගන්නේ? ඇයි මේ විදිහට මානයක් අර සහිතයි කියලා අරගන්නේ කියලා? ඒ යම් කිසි විදියක නිකන් මේ මේ ලෝකේ මේ පරීක්ෂණ ඉතින්. මේක ගැටලුවක් නෑ. මේ ගැටලුවක් නෑ. ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ අත්දැකීමක් තියෙනවා. කැමරාව හරවපු හරවපු පැත්තේ දේවල් අපිට පේනවා. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. හැබැයි මේ මම දකිනවා, මම බලනවා කියලා ගන්න අවශ්‍ය නැහැනේ. අන්න ඔයකි වෙනස ඇති කරගන්න කියලා එයා යම් කිසි විදියක ඉතින් අදහසක් ඉදිරිපත් කරනවා. අදහසක් ඉදිරියට කොහොඳයි. හැබැයි ඉතින් ඔය වෙනස ඔහොම ඇති කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඉතින් එක්ස්පෙරිමන්ට් එකක් විදියට, පරීක්ෂණයක් විදියට කළා බලන්න පුළුවන්. මේක නිකන් හරි මායාකාරී. හරියට නිකන් අර ඔළුව හරවපු හරවපු දිහාවට මේ විදිහට මොනවදෝ දෙයක් පේනවා. මොනවදෝ දෙයක් පේනවා. අන්න නිකන් හරියට කර කැමරාවක් හරවනවා වගේ පේනවා. ඉතින් ඒක මත පදනම් වෙලා නේ අපි ලොකු කතන්දරයක් ගොතන්නේ. මෙන්න මේ ඔළුවක් රහිත මිනිස්සෙක් කියලා තමයි මේ තැන තමා හඳුන්වන්නේ. Man without a head. මේ විදිහේ ඔළුවක් නැති මිනිහෙක්. ඇයි එහෙම කියන්නේ? මේ මෙයා යෝජනා කරන අදහසත් එක්ක මේ විදිහේ දෙයක් පුරුදු කරන්න, මේ විදිහේ දෙයක් නැවත නැවත මේ අත්දැකීම විදිහට බාර ගන්න. එතනින් එහාට මේක පපංච කරන්න යන්න එපා. එතනින් එහාට මේක ඔස්සේ කතන්දර ගොතන්න යන්න එපා. ඔය පපංච කියන වචනේ හරි අමුතු අර්ථ තියෙනවා ඔය වචනේට. මේ කියන්නේ මේක නිකන් මේ අපි කියන්නේ කොහොමද පොළවෙන් උඩට නගිනවා යම්කිසි බීජයක් පැලවෙලා ගහක් උඩට යනවා වගේ පොළවෙන් උඩට නගිනවා නැගලා මේක අතු ඉදී විහිදෙනවා විහිදිලා මොකද වෙන්නේ අන්න අර විදිහට අපි හිතමු අර මහා නුග ගහක් අරලු බහිනවාද ඒ නුග ගහේ අතුවලින් නුග ගහේ අතුවලින් මුල් නැවතත් පහළට බහිනවාද අන්නේ මුල් යම්කිසි දවසක පොළවට ඇතු වෙනවද පොළවට ඇතුල් වෙනවද ඇතුල් වෙලා ඒ මුල් ලොකු වෙනවද ලොකු වෙලා දවසක අර උඩට ගියපු කඳයි පහළට බැහැපු මුළුයි අඳුන ගන්න බැරි තරමට මේ ගහ විශාල වෙනවද අන්න ඕක තමයි පපංචිට දෙන උපමාව යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් තමයි ඒ අත්දැකීම මත පදනම් වෙලා ලොකු කතන්දරයක් ගෙතෙනවා කතන්දරයක් ගෙතෙනවා ඒ කතාව අන්තිමට උතුර දකුණු හොයා ගන්න බැරි තරමට වර්ධනය වෙනවා ඒ විදිහ ස්වභාවයක් අපි තුල තියෙනවා සාමාන්‍ය පපංච බහුල කට්ටියව අඳුනන්න පුළුවන් ඒගොල්ලෝ කතාව වටන් ගන්නේ අතරමැද්දින් දැන් අර හිත තුලින් අර අච්චර දුර ගිහිල්ලා නේ තියෙන්නේ දැන් ඇවිල්ලා කියනවා අහස පොළව ගැට ගහ ගන්න බැරි මොකක් හරි කතාවක් කියනවා ආ මෙහෙම මෙහෙම වුණානේ කියලා කියනවා දැන් මොකද්ද මේ කියන්නේ කියලාවත් දැනගන්න බෑ ඔබ වහන්සේ මාරමානුසේක් නේ කියලා කියනවා මොකටද මේ කියන්නේ කියලා දැනගන්න. ඉතින් මුල්ලට එන්න ඕනේ. ආපෝ අර රතු දිගේ මුල්ලට ඇවිල්ලා කඳ දිගේ බැහැගෙන පොළොවට එන්න ඕනේ අරගෙන යාව. ඉතින් අහනවා සමහර වෙලාවට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. තේරුණාට අහනවා මොකද්ද මේ කියන්නේ? කාද වෙච්ච දෙයක්ද? අර ප්‍රධාන නිකන් අර අර සුපිරි ප්‍රශ්න තුනක් තියෙන්නේ. කවදද? කොහෙද? කවුද? ඔන්නේ ප්‍රශ්න තුන අහලා රත් දිගේ ආවව කඳට අරන් ඇවිල්ලා කඳ දිගේ පහලට අරන් ඇවිල්ලා මුලටම ගෙනහල්ලා පටන් ගන්න ඕනේ. ඒක හරි හරි ජොලි වැඩේ. මම දන්නේ ඔය ප්‍රශ්න අහලා පුරුද්දටද කොහෙද ඉස්සර අපේ අම්මා කියනවා මේ මේ මොක කිව්වත් අහනවලු ප්‍රශ්න තුනක්. කොහෙද? කවදද? කවුද කියලා අහනවලු. ප්‍රශ්න වැඩි ප්‍රශ්න වැඩි ඕම ප්‍රශ්න කරන්න බෑ කියලා අම්මා කියනවා මේ දවස්වල මේ පොඩි කාලේ. ඒ විදිහේ දෙයක් ඒ විදිහේ ප්‍රශ්න කරලා අහන්නේ මොකක් ගැනද ඔයා කියන්නේ කවද වෙච්ච එකක් ගැනද ඔයා ඔය කියන්නේ කා ගැනද ඔය කියන්නේ කියලා ඔන්න ඔය විදිහට නැවත නැවත ප්‍රශ්න කළා නිකන් බිම්මට බස්සන්න වටිනවා තේරුණක් කමන්නේ ඔය පපංච දිගේ ගිහිල්ලා වැඩක් නැහැ නේ බිම්මට බස්සනවා මම නම් කවදද කොහෙද කොතනද කවුද කියලා ඔයා අහුවාම අන්න ටික ඔන්න යථාර්ථෙට මහ පොළොවට බැස ගන්නවා නැත්තම් ඉන්නේ අර අල්මුතු අතරමං වෙච්ච ලෝකෙක. ඒ ලෝකේ භාගය දුර යා ගිහිල්ලා අපි එතන ඉඳලා උස්සගෙන යන්න තමයි කල්පනාව. එතන ඉඳලා ඉතුරු විට අරන් යන්න තමයි කල්පනාව. අන්න මේ පපංච බහුල කට්ටියක කතා කරනකොට දකින්න පුළුවන් කතාවේ මැද හරියෙන් පටන් ගන්න. එයා හිත තුලින් ඉතුරු ටික ගිහිල්ලා. මොකක් මතද මේ කතාව පදනම් වෙන්නේ? අන්න අර සරල අත්දැකීම මත. මොකද්ද මේ අත්දැකීම? මේ හිසක් නැති කඳක් තියෙනවා. බැලු බැලුවත් පේනවා අත මෙහෙම අල්ල දිගහැරලා බැලුවාම ඔන්න අල්ලක් පේනවා. අල්ල පේනවා පිටි අල්ල පේනවා. දකුණු අතනේ වම් අතේ අල්ලත් පේනවා පිටි අල්ලත් පේනවා. මේ වඩ පිටාවේ තියෙන දේවලුත් පේනවා. මොකද්ද මේ? මේක නිකන් අර නිකන් ඇස් දෙකකින් බලනවා කුවට පේන්නේ නිකන් තනි කොටුවනේ පේන්නේ. තනි කොටුව පේන්නේ. නිකන් අර නිකන් තනි ඇහෙන් බලනවා වගේ අර නිකන් පෙනීමක් තමයි තියෙන්නේ. මේ පෙනීම මත පදනම් වෙලා ඔන්න අපි මොකද කරන්නේ ලොකු කතන්දර ටිකක් හදා ගන්නවා පපංච ටිකක් ගොතා ගන්නවා මෙහෙම වුණා මෙහෙම කරා අරයා තමයි මෙහෙම කරේ කියලා ඔන්න ඒක ඔස්සේ නැගගෙන කඳ දිගේ නැගගෙන අතු දිගේ ගිහිල්ලා ඔන්න ආරලු දිගේ පහළටත් බැහැලා අන්තිමට කොහෙන් උඩට ගියාද කොහෙන් බැස්සද කියලා හොයාගන්න බෑ මොකද්ද ඔරිජින් එක අන්න අර සරල අන්න අර අත්දැකීම ඒකට අපි හැම වෙලෙම අර්ථ දැක්කින් දෙන්න යනවනේ අනේ එතනයි තියෙන අවුල එතකොට අපි සතිමත් බව පුහුණු කරන කෙනෙක්ට කියනවා අත්දැකීමක් නම් තියෙනවා තමයි අර්ථ දැක්කීමුත් එනවා තමයි ඒ වුණාට මේක හිස සහිතයි කියලා ගන්න එපා හිස සහිතයි කියලා ගන්න එපා ඒ වෙනුවට නිකම් මේ කඳක් තියෙන හිස සහිත කඳක් තියෙනවා ඒ කඳ ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ ඒ කඳ ගැන කවුරුත් වැඩි කතන්දර කරන්නේ ඉන්නේ නැහැ නේ කවුද මේ කොහෙද මේ කොහමද මේ වුනේ කියලා ওই විදිහට වැඩක් නැහැ හොයලා වැඩක් නැහැ අන්නේ අර්ථෙන් මේක දිහා බලන්න කියන අදහස තමයි තියෙන්නේ ඒ අර්ථයෙන් මේක නිරීක්ෂණය කරන්න කියන අදහස තමයි තියෙන්නේ. නැවත නැවත නිරීක්ෂණය කරන්න. නැවත නැවත නිරීක්ෂණය කරන්න. වැඩි වැඩියෙන් මුලට එන්න. වැඩි වැඩියෙන් අර සරල ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකට එන්න. අපි කියන්නේ අර ගොතපු කතාව නෙමෙයි. ඒ වෙනුවට මේ සරල අත්දැකීම ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එක. ඒකට එන්න. සාමාන්‍ය අපේ හිත ඒක ඉන්න කැමති නෑ. එයා අර පපංච ඔස්සේ විවිධ කතන්දර ගොතමින් මම තමයි පොර, මටම තමයි කරේ, මටම මෙහෙම කුවානේ වගේ කියලා ඔන්න ඔය විදිහට ගොඩාක් ගෙති ගෙති යනවා. නැවත නැවත මුලට එන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. දැන් භාගයේ දවසක ඔය ප්‍රතිවාසලේ Facebook වීඩියෝ එකකට, Facebook live එකකට ගිහිල්ලා තිබුණා 35,000 views. 35,000 බලලා තියෙනවා. දැන් ඔය 35,000 කොහෙන්ද නිකන් ලොකුයි වගේ නේ කට්ටියට හිතෙන්නේ. ඊට පස්සේ මේකේ ස්ටැට් වලට ගිහිල්ලා බැලුවාම, මේකේ දත්ත වලට ගිහිල්ලා බැලුවාම පේනවා average view count එක කොච්චරද? තප්පර 9යි. ඈ තප්පර 9 ගානේ බලපු 35,000ක් ඉන්නවා. නෝක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? අර wall එක දිගේ මෙහෙම ස්ලයිඩ් කරගෙන යනකොට මෙතන නැවතිලා තියෙනවා. ඒක තමයි ඉම්ප්‍රෙෂන් එක. ඔය කවුන්ට් එන්නේ එහෙම තමයි views. නැතු මේ පැය දෙකක ප්‍රෝග්‍රෑම් එක 35,000 පැය දෙකක් බලලා නෙමෙයි. ඒ වෙනුවට තප්පර 9ක් නැවතිලා ඉඳලා. මම තප්පර 9ක් පපංච කරලා නැවතත් මූල කමටහනට ඒගොල්ලෝ ඇවිල්ලා. මූල කමටහන මොකද්ද? ආර වෝල් එක ආපහු ස්ලයිඩ් කරනවා. ආපහු පාළද පහළට ගලාගෙන යනවා. ආපහු කොහරි තප්පර 9ක් නවතිනවා. ආවව කොහරි ගලාගෙන යනවා. ඕක තමයි ඒගොල්ලන්ගේ කමටහන. අර වෝල් එකේ තමයි ඉන්නේ. මෙතන තප්පර 9කට නැවතිලා ගිහිල්ලා. එච්චරයි. ඉතින් බැලුවාම ඒගොල්ලෝ නම් සතිමත් වගේ නේද පේන්නේ නිකන් බැලුවාම. ගිහිල්ලා නැහැ නේ පපංච දිගේ වැඩිපුර. ප්‍රෝග්‍රෑම් එක දිගේ ගිහිල්ලා නැහැ වැඩිපුර. නැවත මුල් කමටහනට ඇවිල්ලා. හැබැයි ඉතින් එල්වැලි චිත්‍රපටියක් තියුණා නම් ඕක වෙයිද කියන එක ප්‍රශ්නයක්. එසේ නමුත් අන්න ඒ විදිහේ මේ වැඩි දුර යන්න එපා. ආවට කමක් නැහැ. දේවල් ආවට කමක් නැහැ. ඒ ඔස්සේ වැඩි දුර යන්න එපා. මේ හිස සහිතයි කියලා අරගන්න එපා. ඒ වෙනකොට මේ නිකන් අතපය නම් තියෙනවා තමයි. බැලුවාම පේනවා තමයි. එහෙම මේ හරවන්නත් පුළුවන්. ඈ මුන් මොනවාදෝ අඩපිටා දැබළු බැලු දිහාවේ පේනවා තමයි. අන්න ඒ පමණින් නවත්තන්න. ඉතින් කෙනෙටි දෙන්න පුළුවන් අර දිට්ඨ මත්තං සුතේ සුත මත්තං උතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා. ඒ විදිහ අදහසක් තමයි මෙයා දෙන්නේ. හැබැයි ඉතින් ඔය කරන්න බෑ නිකන් වැඩි. ඔය දිත්තේ දිත්ත මත්තන් කියන කට්ටිය තමයි පොඩ්ඩයි එහෙම වෙච්ච ගමන් ආයි යති පොළුව අරගෙන එන්නේ. ඔබ වාසේ මට මෙහෙම කරලා දිනවා, මෙහෙම කරලා දිනවා, මේ බලන්න මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම මෙහෙමයි කිය. ඔන්න එනවා දිග අරගෙන. දිත්තේ දිත්ත මත්තන් අනිත් වෙලාවට නම්. ඉතින් ඒ විදිහේ ශක්තියක් කොහොමද අපි ඇති කරන්නේ? නැවත නැවත සිය දහස් වරක් මේ හිත හුරු කළ යුතුයි. ඒකයි එකම ක්‍රමවේදී. එහෙම නැත්නම් වෙන ක්‍රමවේදයක් නැහැ. නැවත නැවත මේ වැඩි වැඩියෙන් මේ අත්දැකීම මාත්‍රෙන් නවත්තන්න හුරු කරනවා. කොහොමද ඒ හුරු කරන්නේ? සිහියෙන් හුරු කරනවා. නැවත නැවත පෙන්නලා දෙනවා. එතකොට මේ සිහිය කියන්නේත් මේ අපි කියන්නේ මෙහෙමනේ, ඔය පංච උපාදානස්කන්ධය විනිවිද දකිනවා. ඒ මිටිය, පහේ මිටිය අන්න විනිවිද දකිනවා. මොකෙන්ද විනිවිද දකින්නේ? මේ සිහියෙන්. එහෙමනේ අදහස. එතකොට අපි හිතමු දැන් ඔන්න දැන් හුස්ම ගත්තොත් ඈ, හුස්මේ රූප කොටසක් තියෙනානේ, ෆිසිකල් කොටසක් තියෙනවා, භෞතික කොටසක් තියෙනවා. අන්න හුස්මේ රූපය ඈ. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා වේදනාවක් ඇති වෙනවා. ඔන්න හුස්ම ඇතුල් වෙනවා, ඔන්න හුස්ම පිට වෙනවා කියලා වේදනාවක් ඇති වෙනවා. අන්න මොකද මේ හුස්මේ වේදනා කොටස? ඊට පස්සේ අපි හිතමු ඔන්න මේ හුස්මේ පිළිබඳ මතකයක් ගෙදෙනවා. මේ විදිහට හුස්ම වැටුණා, මෙහෙම හුස්ම වැටුණා කියලා මතකයක් ගෙදෙනවා. ඊට පස්සේ මේ හුස්ම මත පදනම් වෙලා හිතවිති ගිලෙනවා, ගෙදෙනවා. කොහොමද මම මේ හුස්ම ගැන කියන්නේ? කොයි විදිහටද කියන්නේ? මොන මොන වචන දාලාද කියන්නේ කියලා ওই විදිහට මතක හිතවිලි ගෙදෙනවා. අන්න මොකද වෙන්නේ? මේ හුස්ම පිළිබඳ මේ හුස්ම කියන දේ පැතිකඩ පහකින් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අන්න මේ හුස්ම දැනගන්න කෙනෙක්, හුස්ම නැවත නැවත අත්දකින්න කෙනෙක්, අර විජානාති විජානාති කියලානේ කියන්නේ. වෙන්කර දැනගන්නවා, වෙන්කර දැනගන්නවා, මේ හුස්මයි මේ හුස්මයි කියලා, මෙන්න හුස්ම ඇතුල් වෙනවා, මෙන්න හුස්ම පිට වෙනවා කියලා ඔන්න විදිහට වෙන්කර දැන ගැනීමක් තියෙනවා. ඉතින් ඔන්න විදිහේ හුස්මේ අන්න අපිට පෙන්වන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධයක් විදිහට මේ හුස්ම දකින්නේ කොහොමද කියන එක. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඔය කමඨාන් වාර්තා ලියලා මේකේ නම් පංච උපාදානස්කන්ධේ නැහැ කියලා කිව්වට මොකද? ඒ ඇතුලේ තියෙන අවශ්‍ය දේ තියෙනවා. ඒක වචන අවශ්‍යත් නැහැ, වැඩේ කෙරිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහටනේ අපි මේ අත්දැකීමට බැසගන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අන්න ඇත්තට තමයි මේ විදිහට රූප කොටසක් නම් තියෙනවා තමයි, වේදනා කොටසක් නම් තියෙනවා තමයි, මතක කොටසක් නම් තියෙනවා තමයි, සංඥා කොටසක් නම් තියෙනවා තමයි, අර විදිහට සංස්කාර කොටසක් නම් තියෙනවා තමයි, අර විදිහට හිතවිලි ගෙතෙනවා නම් තමයි. එතකොට මේ සියල්ල මේ සිහියෙන් විනිවිද දකින්න පුළුවන්. නමුත් අර අපි කියන්නේ හිතේ දරුවෙක් වෙන සිහියෙන් හිතත් විනිවිද දකින්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් එනවානේ. එම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ පංච බාලනස්කන්ධේ විනිවිද දකින්නේ මොකද්ද අපි පාවිච්චි කරන්නේ? මෙන්න මේ සිහිය කියන මේ හිතේම දරුවෙක්, හිතේම ගුණාංගයක් තමයි ඕක. එතකොට ඒකෙන් හිත විනිවිද දකින්න පුළුවන් දවසක කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. අන්න ඒක නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව, නැත්නම් මේ සිහිය, ඒකත් සංස්කාරයක්, ඒකත් සංස්කරණයක්. නමුත් මේ තියෙන අවම සංස්කාරය, මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව ටික ටික අතහැරෙන දිහාවට යන්නේ, ටික ටික අඩු වෙන දිහාවට යන්නේ. ඒතර නිකන් ඇහෙන් ඇහැ දකිනා වගේ ස්වභාවයක් ගන්න පුළුවන්ද කියලා කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ විදිහ ප්‍රශ්නයක් සාධාරණයි. ඒතර කොහොමද මේ, මොකද්ද මේ ප්‍රතිපදාවක අර්ථය කියලා ගත්තොත් අන්න නැවත නැවත මේ පුහුණුව සිද්ධ කරනවා. පුහුණුව සිද්ධ කරනවා, නැවත නැවත හුරු කරනවා මේ අවම සංස්කාර ස්වභාවය අපි ළඟ අපි ඇති කරගන්නවා. ඒ අවම සංස්කාර ස්වභාවය අපි නැවත නැවත වඩනවා. ඒ අවම සංස්කාර ස්වභාවය අර විදිහට මේ හිතට හුරු කරනවා. නමුත් තාමත් සංස්කරණයක්ම තමයි තියෙන්නේ. තාමත් අර ගොඩ ඇතුළෙම තමයි ඉන්නේ. තර කොහොමද නිවනක් පණවන්නේ කියන ප්‍රශ්නයක් මතෙන්න පුළුවන්. අවම වුණත් තාමත් අර කුණු ගොඩේමයි. ඒ කුණු ගොඩේමයි ඉන්නේ. එතකොට මේක කුණු ගොඩක් විදිහට දකින්නේ කොහොමද? මේ කුණු ගොඩෙන් පිටපයින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒක සඳහා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? මෙන්න මේ විදිහේ අවම සංස්කරණයක් අපි හුරු කරනවා. මේ විදිහට පුරුදු කරනවා. මේ විදිහට භාවිත බහුලීකත කරනවා. එතකොට කියනවා මේ නිවන කියන්නේ අනතුරක්. නිවන කියන්නේ ඇක්සිඩන්ට් එකක්. පුහුණුවෙන් මොකද්ද සිද්ධ කරන්නේ? පුහුණුවෙන් සිද්ධ කරන්නේ අපි අනතුරු සහගත ලෙස කල් ගෙවනවා. ඇක්සිඩන්ට් එකක් ප්ලෑන් කරලා ගන්න බෑනේ. ඇක්සිඩන්ට් එකක් ප්ලෑන් කරන්න බෑ. ඒක ඇක්සිඩන්ට් එකක් කියන්නේ ප්ලෑන් එකක් නැති හින්දා. තන නිවන කියන්නේ ඇක්සිඩන්ට් එකක්. පුහුණුව අපිව අනතුරු සහගතව කල් ගෙවන ගෙවීමක් තමයි පුහුණුව කියන්නේ. නිතර නිතර අනතුරු සහගතව ඉන්නවා කොයිලාරි ඇක්සිඩන්ට් එකක් වෙයි කියන අදහසින්. කොයිලාරි ආයුතු දිහාවට යයි කියන අදහසින්. මේ විදිහට තමයි කල් ගෙවන්නේ. මේ විදිහ අදහසක් තමයි තියෙන්නේ. ඔය drive කරන කට්ටියත් ඔය නිදියගෙන drive කරන කට්ටියට එහෙම කොයිලාරි යන්න ඕනේ දැන් ඩෙස්ටිනේෂන් එකට, හරි ඩෙස්ටිනේෂන් එකට යන්න ඉඩ තියෙනවා. ඒ යනකම් විදියගෙන නැවත නැවත drive කරනවා. නැවත නැවත අර අනතුරු සහගත විදියට කල් ගෙවනවා. නැවත නැවත ගාලු පාර අර හෙට මෙහෙට පැන පැන ඉන්නවා. කොයිලාය හරි අන්න සවලෙන් අහුලන්න වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ දෙයක්, අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි මේ හුරු කරන්නේ. පුහුණුවක් කියන්නේ අන්න අර විදියට අනතුරු සහගත ලෙස කල් ගෙවීමක්. කොයිලාවේ හරි මේ අනතුර වෙන්න ඉඩ තියෙනවා. ඒක හැබැයි අහම්බයක් වගේ නිකන්. ඒක අපිට හිතලා කරලා ගන්න බෑ. එකම දේ කරන්න පුළුවන් අර විදියට අනතුරු සහගත විදියට කල් ගෙවන්න පුළුවන්. සක්මන් කරනවා කියන්නේ, පරියංකවල යෙදෙනවා කියන්නේ, එදිනෙදා වැඩ කටයුතු සිහිය පිහිටවගෙන කරනවා කියන්නේ මොකද්ද? මේ අනතුරු සහගත ලෙස කල් ගෙවීමක්. ඒ විදිහට අනතුරු සහගත ලෙස කල් ගෙවනකොට ගෙවනකොට කොයිලා හරි මේ නිවන කියන ඇක්සිඩන්ට් එක නිවන කියන අනතුර සිද්ධ වෙන්න ඉඩ තියෙනවා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා අන්න ඒ විදිහේ ස්වභාවයක් ඔකට ඉතින් මම මෙහෙම දෙයක් කියන්නම් එයා අපි හිතමු ඔය දැන් මේ නිස්සරණවනේ තුරු මුදුන් වල තුරු වියන් වල බොහොම වේගෙන් එහාට මෙහාට ගමන් කරන කළු වඳුරෙක් කළු වඳුරාගේ සාමාන්‍ය ඔය පිරිමි සතු දෙන්නෙක් ඒ තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න සටන් කරනකොට දකින්න පුළුවන් ඔය තුරු වියන් වල පුදුම වේගකින් ඒ සත්තු සැරිසරනවා අඩි 50-60 පයින්නවා ගහේ මුදුනේ ඉඳලා පහළම අතර පයින්නවා අමුතු ජවයකින් අර ගමන් කරනවා එතකොට මේ සත්තු මේ සැලසුම් කළා මේකෙන් මේකට පයින්නවා ඒ අත් ඉඳලා බී අත්තට යනවා බී අත් ඉඳලා සී අත්තට යනවා කියලා එහෙම යෑමක් නැහැ ඒ වෙනුවට අර වාතේ කපාගෙන යන ගමන් අහුවෙන අත්ත අල්ලගෙන යාමක් තමයි උන්ගේ තියෙන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ අපෙන් මේ හිතට දෙන උපමාවත් ඔය වගේ මෙන්න මේ විදිහට මේ වඳුරෙක් අත්ෙන් අත්තට පයින්නවද අන්න ඒ වගේ ස්වභාවයකින් මේ අරමුණු ග්‍රහණය කරනවා මේ හිත හරියට නිකන් අර පහුරු කියන්නේ සත්තුන්ගේ පහුරු තියෙන අන්න ඒ වගේ ග්‍රහණය කිරීමක් සිද්ධ වෙනවා. ඒක නැවත සිද්ධ වෙනවා. අරමුණෙන් අරමුණට පැනපැන යනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ සැලසුම් කළා මේකෙන් මේකට යනවා කියලා එහෙම එකකුත් නැහැ. ඒ වෙනුවට අර යන මාර්ගයේ අතරමැද අහුවෙන ඒවා ග්‍රහණය කරගෙන යනවා. ඒ විදිහේ ගමනක් තමයි සාමාන්‍යයෙන් ඔය හිතේ තියෙන්නේ. ඒ කළු අඳුරෙක්ගේ තියෙන්නේ. එතකොට මේ එක අත්තක් අතහරිනවා තව එකක් අල්ලනවා. ආපහු අතහරිනවා තව එකක් අල්ලනවා. ওই විදිහේ ගමනක් තියෙනවානේ. එතකොට අපි පුහුණුවක් විදිහට මොකද කරන්නේ? මෙන්න මේ ගමන දිහා මේ ග්‍රහණය ලිහිල් කිරීම, ග්‍රහණය අතහැරීම මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා. දව දහණෙන් ඉන්නවා. ඇස් දල්ලගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න තේරෙනවා ටික මේ අනතුරු සහගත ලෙස කල්ගෙවීමක් තමයි මේ දේ. අනතුරු සහගත ලෙස කල්ගෙවීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒක තමයි මේ පුහුණුව. එහෙම අනතුරු සහගත ලෙස කල්ගෙවනකොට ඔන්න දවසක දැක ගන්න පුළුවන් නොදැනීම අනතුරක් සිද්ධ වුණා. ඔය වඳුරන්ටත් වෙන දෙයක් තමයි බොහොම කලාතුරකින් ඔන්න එක අත්තක් අතහරිනවා තව අත්තක් අහුවෙන්නේ නැහැ. අහස කපාගෙන ඇවිල්ලා පචා ගල බිම වදිනවා. එදාට ඉතින් අයි බලන දෙයක් නැහැ. ආයි වඳුරාට අසනීපද කියලා හොයන්න දෙයක් නැහැ. අන්න එහෙම දේවලු සිද්ධ වෙන වඳුරොන්ටත්. අන්න එතකොට මේ පුහුණුවේ යෙදෙන කෙනාටත් දැක ගන්න පුළුවන් අන්න මේ විදිහ අනතුරු සහගතව කල් ගෙව්වා. අනතුරු සහගතව කල් ගෙවුවා දවසක නොදැනීම අන්න ඒ විදිහ අනතුරක් සිද්ධ වුණා. එක අරමුණක් අතහැරියා තව එකක් ඇල්ලුවේ නැහැ. මේ හිත එක අරමුණක් අතහැරියා තව එකක් ඇල්ලුවේ නැහැ. ඔන්න ඔය කියන ස්වභාවය. ඔන්න ඔය කියන අවම සංස්කරණයක් හුරු කිරීමක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඒක හුරු කළ බලන්න. අනතුරු සහගත විදිහට ඉඳීමක් තමයි මේ සිද්ධ කරන්නේ. මේ විදියට පුහුණුවක් කියන්නේ අනතුරු සහගත ලෙස කල් ගෙවනවා. මොන විදිය අනතුරු සහගත ලෙසද? අන්න නිවනට අනතුරු සහගත ලෙස. නිවන කියන්නේ අර විදිය අනතුරක්. නැත්තම් මේ හිතේ දරුවේගෙන් කොහොමද මේ හිත විනිවිද දකින්නේ? ඒක සිද්ධ කරන්න බෑනේ. ඒක සිද්ධ කරන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා මේකත් සංස්කරණයක්. මේක අවම සංස්කරණයක්. අන්න මේකෙන් තමයි දවසක අර විදිහේ මේ ක්‍රියාවලියෙන් මිදීමක් ටික ලං කරගන්නේ ටික ලබා ගන්න. මේ අනතුරු සහගත ලෙස කල් ගෙවන්නේ. එතකොට අන්න යම් කිසි දවසක මේ අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහ අදහසක් ඉදිරියෙන් තියාගෙන අපිත් බලමු අපේ ජීවිතවලත් මේ කී විදිහට අනතුරු සහගත ලෙස කල් ගෙවන්නේ. දැන් මෙහෙම ගුවාම ප්‍රශ්නේ තියෙන්නේ ලබන සතියේ කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් ඔබ වහන්සේ ගුවා නතුරු සාගත ලෙස කල් ගෙවන්නේ කියලා. ඔන්න මම මේ කරන්න ගිහිල්ලා බලන්නකො මගේ අතක් අල්ලා ගියා. දැන් මේ ප්ලාස්ටර් එක උද්දාගෙන ඉන්නේ කියලා කියයිද දන්නේ. එහෙම වචන පැටලෙවෙනවනේ සමහරුන්ට. ඒකේ තමුතු ජොලියක් තියෙනවා. උපමා උපමේය පැටලෙවෙනවා. හරි සෝක් එතකොට. කියන දේ වචනාර්ථයෙන් අරගන්නවා. ඒකත් මරු. ඉතින් කොහොම කොහොම නමුත් අන්නේ විදිහේ අනතුරු සහගත ලෙස තතිමත්ත වැඩි වැඩියෙන් කල් ගෙවන්න කියන ආරාධනාවෙන් අද දවසේ මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සතිපට පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වනාද්දා වූ අද දින ධර්ම දේශනාව වෙනුනුත් ඔබ වහන්සේගේ දෙපා නමුද ගෞරවපූර්වක පින් අනුමෝදනා කර සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. තිරුවන් සරණයි. සාදු සාදු සාදු
සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. නබිවාදන සීලිස නිච්ඡං වද්දා පදායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතීරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුතං නමාමහං.
සෝපත්තේවා සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.